ओम शांति। 2026 जुली मास 23 वन दिन उदासन मुरली बाप दादा मधुबन सारे सुमिहिरी दरुवनी पियामेन ओबत सबे पणिविड करुवन बवट पत्विय युतुई निवस वेत आपसु याम संदहा सैम केनेक्टम पणिविडे लबा देन्न। ප්‍රශ්නය මේ දිනවල මිනිසුන්ගේ සිහිය වැඩියෙන්ම රස්තියාදු වන්නේ කුමන දිශාවන් ඔස්සේද? පිළිතුර විලාසිතාවන් ඔස්සේ මිනිස්සු අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා නොයෙකුත් ආකාරයේ විලාසිතාවන් අනුගමනය කරනවා. ඔවුන් මෙම විලාසිතාවන් ඉගෙනගෙන තිබෙන්නේ පිළිමවලිනුයි. පාර්වතීත් එවන් විලාසිතා අනුගමනය කළාය. සිතා මිනිසුන් ඒ විදිහට කොණ්ඩා මොස්තර දමන්න පටන් ගන්නවා. බාබා කියනවා දරුවන් වන ඔබ මෙම අපිරිසිදු ලෝකයේ විලාසිතා අනුගමනය නොකළ යුතුයි. විලාසිතා කිසිවක් අවශ්‍ය නොවන ස්වභාවික ලස්සනකින් යුක්ත වුණු ලෝකයක් වෙත මා ඔබව ගෙන යනවා. ගීතය ඔබ මව හා පියායි. ඕම් ශාන්ති. දරුවන් ගීතයට ඇහුම්කන් දුන්නා. මෙම ප්‍රශංසාව ගායනා කළ විට ඔබගේ සිහිය ඉහළ ස්ථානයක් වෙත යොමු වෙනවා. ජීව පියාට කියනවා ඔබ බෝට්ටු කරුවායි, පාරිශුද්ධ කරුයි, සැබෑ පණිවිඩ කරුයි. පරමාත්ම පියා පැමිණ ජීවාත්ම වන ඔබට පණිවිඩ ලබා දෙනවා. අන් අයව හඳුන්වන්නේ පණිවිඩ කරුවන් ලෙසිනුයි. ඇතැම් අය තරුණයි, ඇතැම් අය මහලුයි. ඇත්තෙන්ම කියනවා නම් ඔවුන් පණිවිඩ දෙන්නේ නැහැ. ඔවුන්ට ප්‍රශංසා කර තිබෙන්නේ වැරදි ආකාරයෙනුයි. එකම එක කෙනා හැරෙන්න වෙන කිසිම කෙනෙකුගේ ප්‍රසංසාවක් මෙම මානව ලෝකයේ නොමැති බව දරුවන් වන ඔබ දන්නවා. ලක්ෂ්මී හා නාරායන නව ලෝකයේ පාලකයින් වන නිසා වැඩියෙන්ම ප්‍රසංසාවට ලක්වන්නේ ඔවුනුයි. මේ දන්නේ භාරතයේ මිනිස්සු පමණයි. ලෝකයේ මිනිස්සු දන්නේ භාරතයේ පෞරාණික දේශයක් කියා පමණයි. භාරතය තුළ දෙවි දේවතාවන්ගේ අධිරාජ්‍යයක් තිබුණා. ක්‍රිෂ්ණා දෙවියන් කියා ඔවුන් කියනවා. භාරතයේ මිනිස්සු ඔවුන්ට වරහන් තුළ ලක්ෂ්මී හා නාරායන කියන්නේ දෙවි දේවතා කියලයි. කොහොම නමුත් දේවතාවරුන් හා දේවතාවියන් සත්‍යයේදී පාලනය ගෙන ගියා යන්න ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් දෙවි දේවතාවන්ගේ අධිරාජ්‍යය ස්ථාපනය කළා. බුද්ධිය කියනවා අපි පරමාත්ම පියාගේ දරුවෝ වෙමු. එම නිසා අපි දෙවි දේවතාවන් වන්නෙමු. සෑම දෙනාම එකම එක කෙනාගේ දරුවන්ය. කොහොම නමුත් දෙවි දේවතා වශයෙන් ඔවුන්ව හඳුන්වන්න බැහැ. ඔවුන්ව හඳුන්වන්නේ දේවතාවන් වශයෙනි. පරමපියා මෙහි සිට සෑම දෙයක්ම පැහැදිලි කර කියාදේ. භාරතයේ මිනිස්සු වන අප මුලින්ම සිටියේ නවලෝකයේ බව භාරතයේ මිනිස්සු කියනවා. සෑම කෙනෙක්ටම නවලෝකයක් අවශ්‍යයි. බාබුජී වරහන් තුල ගාන්ධිජීට පවා නව ලෝකයක් හා රාමාගේ නව අධිරාජ්‍යයක් අවශ්‍ය වුණා. කොහොම නමුත් රාමාගේ රාජ්‍යයක් යන කුමක් දැයි මිනිසුන්ට කොහෙත්ම වැටහෙන්නේ නැහැ. මේ දිනවල මිනිස්සු සිටින්නේ මහත් උඩඟු කමිනුයි. ස්වර්ණම යුගයේදී ඔවුන්ට දිව්‍යමය බුද්ධියක් තිබෙනවා. නමුත් දැන් මෙම කලියුගයේදී ඔවුන්ට ඇත්තේ ගල් බුද්ධීන්ය. මිනිස්සු මෙය දිව්‍ය ලෝකය ලෙසින් සලකනවා. දිව්‍ය ලෝකයේ ගුවන් යානා හා විශාල මාලිගා තිබුණා යැයි මිනිස්සු කියනවා. ඒ සියල්ල දැනුත් තිබෙනවා විද්‍යාව ඉතාමත් ඉහළට වර්ධනය වී ඇති අතර ලොකු සතුටක් තිබෙනවා. විලාසිතාවන් රාශියකුත් තිබෙනවා. ඔවුන්ගේ බුද්ධිය දවස පුරාම නොයෙකුත් විලාසිතාවන් වල පටලැවිලා කෘතිමව ලස්සන වීම සඳහා ඔවුන් යොදනා කොණ්ඩා මෝස්තර දෙස බලන්න. ඒ සඳහා නොසෑහෙනසේ මුදල් වියදම් කරනවා. ඒ සෑම විලාසිතාවක්ම බිහි වී තිබෙන්නේ පිළිමවලිනුයි. තමනුත් පාර්වතී මෙන් කොණ්ඩා මෝස්තරයක් දමාගත යුතුයැයි ඔවුන් සිතනවා. ඔවුන් ඒ සෑම දෙයක්ම කරන්නේ අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමටයි. අතීතයේදී පාර්සි කාන්තාවන් තමාගේ මුහුණ වැසෙන ආකාරයෙන් වේල් එකක් පැළඳුවා. එවිට අනිත් මිනිසුන් ඔවුන්ගේ මුහුණ දැක ඒවාට ආකර්ෂණය වන්නේ නැහැ. මෙම ලෝකය හඳුන්වන්නේ ගණිකා මඩමක්, අපිරිසිදු ලෝකයක් වශයෙනුයි. මිනිස්සු ඔබ තමයි මව හා පියා කියමින් ගායනා කරනවා. නමුත් ඔවුන් මේ ගායනා කළ යුත්තේ කාටද? මව හා පියා වන්නේ කවුද? ඔවුන් දන්නේ නැහැ. මව හා පියා අනිවාර්යයෙන්ම ඔවුන්ට උරුමයක් දී ඇති. පියා දරුවන්වන ඔබට සතුට නැමැති උරුමය ලබා දුන්නා. දරුවන් කියනවා, "බාබා, අපි ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඇහුම්කන් නොදෙන්නෙමු." ප්‍රශංසාවක් ගායනා කෙරෙන්නේ ශිව බාබා වෙනුවෙන් බව ඔබ දන්නවා. බ්‍රහ්මාගේ ජීවේ පවා කියනවා, "මම පාරිශුද්ධව සිටියා. දැන් අපිරිසිදු වෙලා." බ්‍රහ්මාගේ දරුවන් පවා කියනවා, "බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන් වන අපි දේවතාවන් බවට පත්වෙමු." දැන් උපත් 84 අවසානයේදී අපි අපිරිසිදු වී සිටින්නෙමු. ඉහළම පාරිශුද්ධත්වයක් තිබුණු කෙනා දැන් ඉහළම අපිරිසිදුතාවයක් ඇති කෙනා බවට පත් වී ඇත. පියා කොයි ආකාරයේද දරුවන්ද එසේමයි. මෙසේ කියන්නේ මොහුයි. ශිව බාබාත් කියනවා, "වන්දනාවට සුදුසු ලක්ෂ්මී හා නාරායනගේ වංශයේ පළවෙනිම කෙනා වන මොහුගේ උපත් ගණනාවක අවසානයේදී මම පැමිණෙමි. දැන් මෙය සංගම යුගයයි. ඔබ කලියුගයේ සිටි අතර දැන් සංගම යුගයට පැමිණ ඇත. පරමපියා පැමිණෙන්නේ සංගම යුගයට පමණයි." නාටකයට අනුව දරුවන්ගේ වර්ධනයක් සිදු වී තිබෙනවා. දරුවන් වන ඔබ දැන් දැනුම ලබා තිබෙනවා. අපි දේවතාවන්ව සිට පසුව ශාස්ත්‍රීය වෙළඳ හා ශුද්‍රයින් බවට පත් වුණා. ඔබ මුළු චක්‍රය ගැනම හොඳින් දන්නවා. මෙය ඉතාමත් පහසුයි. අපි උපත් 84ක් ලබාගෙන සිටින්නෙමු. ඇතැම් අයගේ බුද්ධියේ මෙපමණ දෙයක්වත් රැඳෙන්නේ නැහැ. ශිෂ්‍යයින් අතර එය අඩු වැඩි වෙනවා. පළමු පන්තිය, දෙවන පන්තිය, තෙවන පන්තිය දක්වා එය විහිදෙනවා. ඇතැම් දරුවන් කියනවා, "මගේ බුද්ධිය තෙවැනි පන්තියේ එකක්. තව කෙනෙකුට පහදා දීමේ හැකියාවක් මට නැහැ." අන් අයට පැහැදිලි කර කියා දීමේ අවශ්‍යතාවය ඔවුන් තුළ තිබෙනවා. ඔවුන්ට එය කරන්න බැහැ. ඉතින් බාබා මොනවා කරන්නද? මේ ඔවුන් විසින් කළ ක්‍රියාවක කර්ම ගිනුමකි. පරමපියා කියනවා, "මම ඔබට කර්ම අකර්ම හා විකර්මවල කර්ම න්‍යාය සම්බන්ධයෙන් වූ දැනුම කියා දෙනවා. තමන් රඟපෑ යුතුයි කියා දරුවන් වන ඔබ දන්නවා. තෙවනි පන්තියේ බුද්ධියක් ඇති අයට මේ දේවල් තේරුම් ගන්න බැහැ. මේ රාවන්ගේ අධිරාජ්‍යයයි. නමුත් කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. රාවන්ගේ රාජ්‍ය තුලදී මිනිසු කරන්නේ විකර්ම පමණක් වන අතර එම නිසා සිදුවන්නේ පරිහානියක්ම පමණයි. ගුරුන් ළඟට යන්නේ දුක් ලෝකයේදී පමණයි. ඔවුන්ව මුක්තිය වෙත රැගෙන යාමට ඔහුට හැකිදැයි කියා ගැලවීම ලබා ගැනීම සඳහා ඔවුන් ගුරුන් ළඟට යනවා. එය නිර්වාණ දේශයයි. ශබ්දයෙන් තොර වූ ස්ථානයයි. තමන් දැන් සිටින්නේ විශ්‍රාමික කාලයේ බව මිනිස්සු කියනවා. විශ්‍රාමික වයසේ සිටින අයගේ කණ්ඩායමක් තිබෙනවා. ඔවුන් තමා සතු සෑම දීපලක්ම තම දරුවන්ට බෙදා දී ගුරු කෙනෙක් ළඟට යනවා. අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දරුවන් ඔවුන්ට අවශ්‍ය කෑම බීම හා අනිකුත් අවශ්‍යතාවයන් සෑම දෙයක්ම ලබා දෙනවා ඇත. කොහොම නමුත් විශ්‍රාමය යන්නේ අර්ථය කිසිම කෙනෙක් තේරුම් ගන්නේ නැහැ. තමන් නිර්වාණ දේශය වෙත යා යුතුයි. තමන්ගේ නිවස වෙත යා යුතුයි යන්න කිසිම කෙනෙක්ගේ සිහියට ඇතුල් වන්නේ නැහැ. එය ඔවුන්ගේ නිවහන බව ඔවුන්ට තේරෙන්නේ නැහැ. ආලෝකය ආලෝකයේ සමග මුසු වෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා. නිර්වාණ දේශය නේවාසික ස්ථානයකි. ඒ දිනවල මිනිස්සු අවුරුදු 60 දී විශ්‍රාම යනවා. නීතිය එයයි. දැනුත් එසේම කරනවා. කිසිම කෙනෙක්ට ශබ්දය අභිබවා යා නොහැකි බව ඔබට දැන් තේරුම් කර කියා දිය හැකි. ඔවුන් මේ සඳහා පියාට ආරාධනා කරනවා. ඕහෝ, පාරිශුද්ධ කරවන පියාණනි පැමිණෙන්න. අපෝ පාරිශුද්ධ කරවා නිවස වෙත ආපසු ගෙන යන්න. ජීවාත්මයන්ගේ නිවස විමුක්ති දේශයයි. ස්වර්ණම යුගයේ සිටින්නේ කවුද? එහි ජනගහනය වර්ධනය වන්නේ කෙසේද කියා දරුවන් වන ඔබට කියා දී තිබෙනවා. එම ජනගහනය ගැනවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. රාමාගේ රාජ්‍යයේ කොපමණ ජනගහනයක් සිටිනවාද? එහිදී දරුවන් උපදින්නේ කෙසේද? ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මෙම නාටකයේ චක්‍රය ගැන කියා දිය හැකි කිසිම පණ්ඩිතයෙක්වත් ගුරුවරයෙක්වත් නැහැ. උපත් මිලියන 8.4ක චක්‍රයක් තිබිය හැක්කේ කෙසේද? ඒවා වැරදි දේවලුයි. ඔවුන් සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කර දමලා. පියා පැහැදිලි කර කියා දෙනවා. සුකර්ම විකර්ම හා අකර්ම ගැන පියා ඔබට කියා දී තිබෙන බව ඔබ දන්නවා. ස්වර්ණම යුගයේදී ඔබගේ ක්‍රියා අකර්මයි. එහිදී කිසිම වැරදි ක්‍රියාවක් සිදු වන්නේ නැහැ. එම නිසා ඒවා අකර්ම වෙනවා. මෙහිදී මිනිසු කරන සෑම ක්‍රියාවක්ම විකර්මයි. දැන් ලෝකයේ සිටින තරුණ මහලු ඔබ සෑම කෙනෙක්ටම ඇත්තේ විශ්‍රාමික අවධිය බව දරුවන් වන ඔබ දන්නවා. ඔබ සෑම කෙනෙක්ම ශබ්දයෙන් එපිටට යාමටයි සිටින්නේ. ඔබ සෑම කෙනෙක්ම කියනවා, ඔහෝ පාරිශුද්ධ කරුවාණනි පැමිණෙන්න. පැමිණ අපව අපිරිසුදුතාවයෙන් පාරිශුද්ධත්වයට පත් කරවන්න. කොහොම නමුත් පාරිශුද්ධ නව ලෝකයේ බිහිවනතෙක් මෙම අපිරිසිදු ලෝකයේ තුල කිසිම පාරිශුද්ධ ජීවියක් සිටිය නොහැකි. මෙම සම්පූර්ණ අපිරිසිදු ලෝකයේම ඇත්තේ විනාශ වීමටයි. පසුව ඔබ නව ලෝකයේ වෙත යා යුතු බව ඔබ දන්නවා. ඔබෙහි යන්නේ කෙසේද? මෙම සෑම දැනුමක්ම ඔබට තිබෙනවා. මෙය නව ලෝකයේ අමරණීයත්වයේ දේශය හා පාරිශුද්ධ ලෝකයේ වෙනුවෙන් නැති නව දැනුමයි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේ. බ්‍රහ්මින්වරුන් නොවන අනෙකුත් සෑම මනුෂ්‍ය ජීවයක්ම සිටින්නේ කලි යුගයේ බවත් ඔබ දන්නවා. අපි ස්වර්ණම යුගය වෙත යමු. මෙය ඇත්තෙන්ම සංගම යුගයයි. එය දිව්‍ය ලෝකයයි. ඒ සංගම යුගය කියා හඳුන්වන්න බැහැ. සංගම යුගය පවතින්නේ මෙම කාලයේදී. සියල්ලෙන්ම කුඩාම වූ යුගය වන්නේ මෙම සංගම යුගයයි. මිනිසුන්ට පෞකාර ජීවයක සිට නිවැරදි ජීවයක් වරහන් තුල ධර්මාත්මා බවට පත්වීමට ඇති එම යුගය අදි යුගයක් වශයෙන් හඳුන්වනවා. අන්න ඒ නිසා තමයි මෙය නිවැරදිතාවයේ යුගය වශයෙන් හඳුන්වන්නේ. කලි යුගයේදී සෑම මනුෂ්‍ය ජීවාත්මයක්ම අධර්මිෂ්ටයි. එහිදී වරහන් තුල ස්වර්ණම යුගය සෑම ජීවයක්ම ධර්මිෂ්ටයි. භක්ති මාර්ගයේ ඉතාමත් විශාල බලපෑමක් තිබෙනවා. මිනිසුන්ගේ හදවත සතුටට පත්වෙන තරමේ පිළිම ඔවුන් ගල්වලින් නිර්මාණය කරනවා. ඒ ගල් වන්දනාවයි. ඔවුන් ශිවාව වන්දනා කිරීම සඳහා ඉතාමත් දුර බැහැර ඇති ශිව දේවාලවලට පවා යනවා. කොහොම නමුත් තම තමන්ගේම නිවෙස්වලම ඔවුන්ට ශිවාගේ පින්තූරයක් තබාගෙන උනත් සිටිය හැකි. ඇයි ඔවුන් එපමණ දුර ගමන් කරන්නේ? ඔබගේ බුද්ධිය දැන් මෙම දැනුම ලබා තිබෙනවා. ඔබගේ ඇස් දැන් විවෘත වෙලා. ඔබගේ බුද්ධිය දැන් විවෘත වෙලා. පියා ඔබට දැනුම ලබා දී ඇත. උත්තරීතර පියාවන උත්තරීතර ජීවය මෙම මානව ලෝක ගසෙහි බීජයයි. ඔහු දැනුමේ සාගරය හා දැනුමින් පිරිකෙනාවේ ජීවියක්ද එම දැනුම ලබා ගන්නවා. ජනාධිපති කෙනෙක් බවට පත්වන්නේ එම ජීවියයි. ශරීර අවධානයට පත්වීම නිසා මිනිස්සු දිගින් දිගටම ශරීර වන්දනා කරමින් සිටිනවා. සෑම දෙයක්ම කරන්නේ ජීවාත්මය බව ඔබට දැන් තේරෙනවා. ජීවාත්ම වන ඔබ උපත් 84ක චක්‍රයක් වටා ගොස් දැන් සම්පූර්ණ විනාශයක් වෙතට පැමිණ ඇත. ජීවාත්ම වන අපි දැන් පරමාත්ම පියාව හඳුනාගෙන සිටිමු. අපි පියාගෙන් අපේ උරුමය දිනා ගනිමු. ජීවාත්මය අනිවාර්යයෙන්ම ශරීරයක් ලබාගත යුතුය. ශරීරයක් නැතුව ජීවාත්මයක් කතා කරන්නේ කෙසේද? අහන්නේ කෙසේද? පර්මපියා කියනවා මම අශාරීරිකයි. මමත් ශරීරයක ආධාරයක් ලබා ගන්නවා. ශිව බාබා බ්‍රහ්මාගේ මෙම ශරීරය මගින් කතා කරන බව ඔබ දන්නවා. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන් වන ඔබ පමණයි මේ දේවල් පැහැදිලි කර කියා දිය හැකේ. ඔබ දැන් දැනුම ලබා තිබෙනවා. ආදි සනාතන දෙවි දේවතා ධර්මය බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය වුණා. පියා ඔබට රාජයෝග උගන්වනවා. මේ සම්බන්ධයෙන් කිසිම පටලැවිල්ලක් ඇති කරගත යුතුවන්නේ නැහැ. ශිව බාබා අපට පැහැදිලි කර කියා දෙනවා. පසුව අප අනිත් අයට පැහැදිලි කර දෙනවා. අපට සෑම දෙයක්ම කියන්නේ ශිව බාබායි. තමන් දැන් අපිරිසුදුතාවයේ සිට පාරිශුද්ධත්වයට පත්වන බව ඔබ දන්නවා. පියා පැහැදිලි කර දෙනවා. මේ අපිරිසිදු ලෝකයයි. එය රාවන්ගේ රාජ්‍යයයි. රාවන් ඔබව පාපකාරී ජීව බවට පත් කරවා ඇත. වෙන කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. මිනිස්සු රාවන්ගේ පඹේක් සාදා පුළුස්සා වුණත් ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. රාවන් සීතාව පැහැරගෙන අර්ක කළා, මේක කළා ආදී වශයෙන් ඔවුන් නොයෙකුත් කතන්දර සාදා තිබෙනවා. මෙම කතාවලට ඇහුම්කන් දී ඔවුන් කඳුළු වගුරවනවා. ඒ සෑම දෙයක්ම මිත්‍යා කතන්දරයි. විකර්ම ජයගත් ජීවාත්ම සත්තාවන් බවට අපව පත්කරවීම සඳහා බාබා අපට කරුණු පැහැදිලි කර කියා දෙනවා. ඔහු කියනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. ඔබගේ සිහිය වෙන කිසිම දෙයක් වෙත යොදවන්න එපා. ශිව බාබා ඔහුගේ හැඳින්වීම අපට ලබා දී තිබෙනවා. පාරිශුද්ධ කරුවන පියා පැමිණ ඔහුගේ හැඳින්වීම අපට ලබා දෙනවා. බාබා ඉතාමත් මිහිරි කෙනෙක්. තවත් බවත් ඔහු අපව දිව්‍ය ලෝකයේ පාලකයින් බවට පත්කරවන බවත් අප දැන් තේරුම්ගෙන තිබෙනවා. අච්චා, සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව්පියා බාබ්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණිය සඳහා සාරාංශය අංක 1. සුකර්ම විකර්ම සහ අකර්ම වල න්‍යාය තේරුම්ගෙන උසස් ක්‍රියාම පමණක් කරන්න. දැනුම දාණය කර ධර්මිෂ්ඨ ජීවාත්මයක් වරහන් තුල ධර්මාත්මා බවට පත්වන්න. අංක 2. දැන් මේ ඇත්තේ විශ්‍රාමික අවධියයි. මෙම අවසන් මොහොතවල් හිදී පාරිශුද්ධත්වයට පත්වී පාරිශුද්ධ ලෝකයේ වෙතට යන්න. පාරිශුද්ධත්වයට පත්වීමේ පණිවිඩය සැමටම ලබා දෙන්න. වරදානය, ඔබ තෘප්ති මාණික්යක් ලෙස ගෞරවාන්විතව සමත්වීමෙන් ඔබට සෑම කෙනෙකුගෙන්ම තෘප්තියේ ගමන් බලපත්‍රය හිමි වේවා. බාබා විස්තර කරනවා, තම උත්සාහයන් සේවය සහ බ්‍රහ්මීන් පවුල සමග ඇති සම්බන්ධතාවලින් නිරන්තරයෙන් තමන් ගැනම තෘප්තිමත් වන දරුවන් තෘප්ති මාණික්යන් ලෙස හැඳින්වේ. සියලු ජීවාත්ම සමග සම්බන්ධව තමන් සහ අන් අයව තෘප්තිමත්ව තබා ගැනීමෙන් ජයග්‍රාහී වන අය ජයග්‍රහණයේ ජපමාලයේ කොටස බවට පත්වෙති. ගෞරව සහිතව සමත්වීමට නම් ඔබට සෑම කෙනෙකුගේම තෘප්තියේ ගමන් බලපත්‍රයක් තිබිය යුතුය. මෙම ගමන් බලපත්‍රය හිමිකර ගැනීම සඳහා සරලව දරා ගැනීමේ සහ ඉඩ දෙමින් හැඩගැසීමේ බල උකහා ගන්න. පාඨය, දයානුකම්පිත වී අධෛර්යයට සහ තෙහෙට්ටුවට පත් ජීවාත්මයන්ට ආධාරක වීමෙන් සේවය කරන්න. අව්‍යත්ත සංඥාව, ගිනි කන්දක මනෝස්ථිතියේ රැඳී සිට බලවත් ස්මරණය අත්විඳින්න. බලවත් ස්මරණයක් තිබීමට නම් අවංක හදවතකින් ඔබගේ සෙනෙහස තිබිය යුතුයි. අවංක හදවත් ඇති අයට තප්පරයකින් ලක්ෂයක් බවට පත්විය හැකි අතර බාබා ලක්ෂය සිහිපත් කළ හැකිය. තම අවංක හදවත්වලින් දෙවියන්ව සතුටු කිරීම නිසා එවැනි ජීවාත්ම පරමාත්ම පියාගේ විශේෂ ආශිර්වාද ලබන අතර එමගින් ඔවුන්ට පහසුවෙන් ඒකායන තැනැත්තා ගැන සිතීමේදී ස්ථාවර විය හැකිය. ඔවුන් ගින්නක ස්වරූපයෙන් ස්මරණය අත්විඳින අතර සෑම තැනකම බලවත් කම්පන පතුරුවනු ඇත. ඔවුන්ගේ අවංක භාවයේ බලය නිසා ඔවුන්ගේ බුද්ධිය නිවැරදි වෙලාවට ප්‍රඥාවන්තව හා දක්ෂ ලෙස ක්‍රියා කරනු ඇත. වැරදි කිසිවක් සිදු නොවනු ඇත. ඕම් ශාන්තිී.